understand. දෙදහස් දාහත වසරේ එකොළොස්වැනි මාසේ 23 වෙනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ පැවැත්වෙන අද දෙවැනි දාසේ දේශනාවන් දම්මිකා මිල්ලිට නැතිනිය ගිනිවසි දේශනාවක් සාකච්ඡාවක් භාවනාවක් සියල්ලම තියෙනවා නේ සියල්ලම තියෙනවා එකට ඒක හරි වැදගත් දෙයක් ප්‍රශ්නේ තියෙන කෙනා ළඟ තමයි උත්තරේ තියෙන්නේ. සමහර අය හිතන්න පුළුවන් ප්‍රශ්නේ අපි ළඟ තියෙන උත්තරේ හාමුදුරු ළඟ තියෙන කියලා. හාමුදුරුවන්ට වන්න පුළුවන්කම තියෙන්නේ කැඩපතක් වන්නට පුළුවන්කම තියෙන එච්චරයි. ඒ කැඩපතින් ඔබ මූණ බලන විට ඔබේ මූණේ තියෙන කැළලි ඔබටම පේනවා. ඔබේ මූණේ තියෙන කැළලි ඔබම බලලා ඔබම පිළියම් කරගන්නවා. ඒ විදිහට කටයුතු කළාම දවසක ඔබටත් හැකියාව ලැබෙනවා කැඩපතක් වෙන්න, නෙළුම් පතක් වෙන්න. දැන් මේ කැඩපතේ ක්‍රියාවලියම තමයි නෙළුම් පතේ තියෙන්නේ. කැඩපතේ ස්වභාවයක් තමයි තමන්ම තමන්ට පෙන්වුවට කැඩපත කිසිම රූපයක් අලවගන්නේ නැති එක. නෙළුම් පතේ ස්වභාවය තමයි ජලය තුළ එය සෑදී තිබුණත් ජලය තවරා ගන්න නැතුව පවතින ලක්ෂණය ස්වභාවය. හැදෙලි ජලය තුළ පවතින ජලය කිසිම තැවරීමක් නැහැ. වැහි වැටුණත් කිසි තැවරීමක් නැහැ. ආන්න ඒ වගේ අවබෝධයක් ගුණයක් තමයි ආර්ය දර්ශනය තුළින් අපි මතු කර ගන්නට බලන්නේ. මේ ඉන්ද්‍රියන් තුළ කාලය තුළ වාසය කළාට ඒ ඉන්ද්‍රියන් තුළ කාලය තුළ චෛතසික තුළ තැවරෙන්නේ නැති අවධිය. ඒ තැවරීමේ ආදීනවය තේරුම් අරගෙන ලෝකයට සම්බන්ධ නොවී ලොවට තැවරෙන්නේ නැතුව වාසය කිරීම සැපයක්. නිබ්බානං පරමං සුඛං. මේ ලෝකේ සැප හොයාගෙන යන පංචකාම සම්පත් තියෙනවා. ඒවට වඩා තාම ශාන්ත වූ ප්‍රණීත වූ මනස්කාන්ත වූ සැපයක් තමයි තියෙන්නේ. පරමං සුඛං. පරමං සුඛං කියලා කියන්නේ පරම සුවය. පරම සුවය අර ලෝකයෙන් ලැබෙන හැම වින්දනයකටම වඩා පරම සුවයක් තියෙනවා. ද්වේෂය නිසා වින්දන තියෙනවා, කාමයන් නිසා වින්දන තියෙනවා, ආහාරයන් නිසා වින්දන තියෙනවා, නොයෙකුත් මානසික ස්වභාවයන් නිසා මිනිසුන්ට වින්දන තියෙනවා. ඒ හැම දෙයකටම වඩා ඉහලින් සර්ව සුභවාදීව කිසිදු අතුරු ආන්තරාවක් නැතුව විපාක නැතුව දරුණු විපාක නැතුව අත්දකින්න පුළුවන්, පවත්වන්නට පුළුවන් සුවය තමයි මේ නිර්වාණ සුවය. නිබ්බානම් පරමං සුඛං. ඉතින් අපි මේ සුවය තමයි හොයාගෙන යන්නේ. මේක හොයාගන්න බැරි වෙලා තියෙන්නේ අපි ඉන්ද්‍රියන් තුල මේක සොයනවා. ඉන්ද්‍රියන් තුලින් මේක සොයනවා. වචන දෙකක් එතන මතක් වුණා. ඉන්ද්‍රියන් තුල සොයනවා කරාමෝ. කියන්නේ පංච ඉන්ද්‍රියන් තුල ලෝකයේ තුල මේක සොයනවා. අන්න ඒක නිසා මේක දකින්න බෑ. ඊළඟට යා ඉන්ද්‍රියන් තුලින් සෙවීමක් කරනවා. ඉන්ද්‍රියන් තුල සොයනවා, ඉන්ද්‍රියන් තුලින් සෙවීමක් කරනවා. මේ දෙකෙන්ම දකින්න බෑ. ඇයි මේ දෙකම ලෞකිකයි? මේ දෙකම ලෞකිකයි. ඒ නිසා තමයි ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවදී ලෞතර බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන දේශනයක් කරන්නේ. චක්කුං උදපාදි. මට මේ ලෝකයේ දකින්න අලුත් ඇහැක් පහළ වුණා. මෙන්න මේ අලුත් ඇහැ නැතුව සත්‍ය දකින්න බෑ. නිවන දකින්න බෑ. මේ අලුත් ඇහැ. මාසස මනස ප්‍රඥාස විද්‍යාස ආලෝකයස සම්මයක් ඇස. ඇස් ගොඩක් තියෙනවා. අපි මස ඇස පාවිච්චි කරලා තියෙනවා. මන ඇසත් පාවිච්චි කරලා තියෙන. ඇයි මේ ඇස් ඇස් කියලා පාවිච්චි කරන්නේ මේවට? මේවයින් දකින්න පුළුවන් කමක් තියෙන නිසා ඇස කියලා පාවිච්චි කරනවා. ප්‍රඥා ඇසත් පාවිච්චි කරනවා. මේ පින්නතුන් පාවිච්චි කරනවා. ඒ නිසා තමයි මේ දහම් මගක ගමන් මගක් තියෙන්නේ. ප්‍රඥා ඇසත් පාවිච්චි කරනවා. විද්‍යාස ප්‍රඥාස තිබුණත් මදි. ඒ දකින දේ තුළ විද්‍යාත්මක ගුණය හරි වැරදි තත්ත්වය, කුසල අකුසල තත්ත්වය, පෞපින් තත්ත්වය, යදා තත්ත්වය දකින්න පුළුවන් ගුණය තියෙන විද්‍යාස තියෙන, ප්‍රඥාස තියෙන, විද්‍යාස තියෙන. ඒ තුලින් අපිට සම්මයක් ඇස තියෙන්න ඕන. සම්මයක් ඇස කියලා කියන්නේ සුවිශේෂී මාර්ය මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආදී වායාම, සති සමාධි වශයෙන් වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ග දර්ශනය. සම්්‍යක් ඇසක් පහළ වෙන්න ගොඩාක් ඉහළට යන්න ඕන. දැන් බලන්න පිළිතුරු විද්‍යා ඇසෙනුත් එහාට යන්න වෙනවා. ප්‍රඥා ඇසින් එහාට වඩා වර්ධනය වෙන විට තමයි සම්්‍යක් ඇස පහළ වෙන්නේ. ඒ සම්්‍යක් ඇසින් ගමන් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා තමයි එයාට සම්මාදිට්ඨික ලෝකෝත්තර සම්මාදිට්ඨික මාර්ගයට පිවිසිච්ච කෙනෙක් කියලා මතක් කරන්නේ. හැබැයි තව ගමන් මඟ තියෙනවා. සම්්‍යක් ඇස පහළ වුණා කියලා කියන්නේ එයාට දැකීම පහළ වුණා. නමුත් දැකලා ඉවර නැහැ. නැකින් ඇහැ පහළ වුණා. ඒ කියන්නේ අපි අන්ධකාරයේ ඉන්න අපි ටෝච් එකක් දැල්වගත්ත කියන්නේ ඔක්කොම හරි නෙමෙයිනේ. ටෝච් එකක් දැල්වගත්ත කියලා කියන්නේ ගමන යන්න ආරම්භ කළා. මොනවද දැන් ගමන ආපදාවක් නැතුව යන්න පුළුවන් හැකියාව එයාට තියෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපි එකපාරට සම්මියක් ඇස ප්‍රඥාස පහළ වෙච්ච ගමම්ම ආයතන ඔක්කොම හරි කියලා නේ. ඔක්කොම හරි නෙමේ, අන්ධකාරයේ හිටපු කෙනා එළිය දැල්ලා ගත්තා. එච්චරයි. දැන් තමයි ගමන තියෙන්නේ. ඒ සම්මියක් ඇස පහළ කරගෙන කටයුතු කරන කෙනාට පුළුවන්කම තියෙන මේ නිරෝධ ඇස පහළ කරගන්න. නිරෝධ ඇස කියලා කියන්නේ අර පහලින් සඳහන් කරන ලද ඇස් එකකවත් එයා දකිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන නෑ කියලා. අර සඳහන් කරපු එක ඇහැකවත් දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ, කාලය නැහැ. හැම දේ තුළම තියෙන නිරෝධයෙන් යුක්තව පේනෝ දුටුවා දුටුව පමණයි. බොහොම සරල විදියට ඔක අපේ පින්නතුන් තමහර අය තේරුම් අරන් ඉන්නෝ. දැකලා ඉස්සරහට මුකුත් හිතන්න නැතුව ඒගෙන ඉන්නෝ. ඒක තමයි දුටුව දුටුව පමණයි කියන්නේ කියලා. ඒ නොදන්න කමට කියන දේවල්. ඒ දුටුව දුටුව පමණයි කියන ගාථාවෙන් රහතන් වහන්සේ කියන්නේ බිහි වුණා කියලා දන්නවනේ. අර දාරු චීවර කියන රහතන් වහන්සේ බිහි වුණේ ඒකෙන්. ඒ තරම් ප්‍රබල වචනයක් ඒක. ඒ කියන්නේ රහත් මාර්ගයේ ඵලය දක්වාම ගමන් කරන ඉතාම ගැඹුරු වචනයක්. ඉතින් ඒක අපි නොදන්න කමට හරි නේද, පුදුන් කමට හරි කුඩා අර්ථ ගොනු කරගෙන වාසය කිරීම ඒක තියෙන දුර්වලතාවයක්. රහතන් වහන්සේ කෙනෙකුට පමණයි දුටුවා දුටුව පමණයි වෙන්නේ. හිතන්න බැරි කමක් නැහැ. උවමනාවෙන් ඕනම දෙයක් හිතන්න බැරි බ්ලොක් එකක් මෙහි වැටෙන්නේ නැහැ. ලොක් එකක් එහෙම වැටුණා නම් මේක ආර්ය දර්ශනේ හොඳ එකකුත් නෙමෙයි නේ. මිනිසෙකුට කන්න බැරි ප්‍රශ්නයක් ඇති වුණා නම්, බොන්න බැරි ප්‍රශ්නයක් ඇති වුණා නම්, නිදා ගන්න බැරි ප්‍රශ්නයක් ඇති වුණා නම්, ආපහු මේ සමාධි තලයට පිවිසිලා මේ සමාධි මිනිස්සුත් එක කතා කරන්න බැරි නිකන් ඔල්මාදයක් වගේ එකක් හටගත්තා නම් එහෙම මේක ශ්‍රේෂ්ඨ එකක් නෙමෙයිනේ. රොබෝ යන්ත්‍ර වගේ ඇවිදින්න පටන් ගන්න ස්වභාවයක් වගේ එහෙම වුණොත් එහෙම මේක හොඳ එකක් නෙවෙයි. අතිශයින්ම සාධාරණ වූ අතිශයින්ම මානව ගුණාංග එක වර්ධනය වෙන ශ්‍රේෂ්ඨ දෙයක් නිසා තමයි ලෝකෙ පුදුමාකාර විදියට මේ ධර්මයට කවුරුත් කරු කරන්නේ, ආදරය කරන්නේ, අගය කරන්නේ. ඒක ලබන්න මහන්සි වෙන්නේ, කැප වෙන්නේ. ඒක නිසා අපි මනස තුල පවත්වන දෙයක් නෙමේ ආත්ම පරිවර්තනයක් ඇති වෙන තුරුව මෙහෙවන විදර්ශනාවක් තමයි මේ ආර්ය මාර්ගය තුල තියෙන්නේ. එහෙනම් මේ ජීවිත කාලෙම අපි යම් රටාවක් ඉගෙනගෙන ඒ රටාව තුල පැවතීම නෙමේ. ඒ රටාව පිළිගෙන ජීවත් වීම නෙමේ. ඒ රටාව අනුගමනය කිරීම නෙමේ. ඒ රටාව ප්‍රතිපත්ති වශයෙන් පිරීම නෙමේ කරන්න තියෙන්නේ. අවබෝධය තුලින් අතහැරීම සිද්ධ වුණොත්, අවබෝධය තුලින් නිරෝධය සිද්ධ වුණොත්, මුළු ජීවිත කාලෙම හරිම සැහැල්ලුවෙන් හරිම සහනයෙන් කටයුතු කරන්න පුළුවන් ස්වභාවික ලෙස. අපි ගැටළු අරගෙනම සාකච්ඡා කරමු. පින්නතුන් ළඟම තියෙන ගැටළුව. පින්නතුන් ගොඩාක් වැදගත් වෙන්නේ සාමූහික දේශනා නෙමෙයි. ඇත්තෙම පුජ්‍යලානුගත සම්මුඛ දේශනා සාකච්ඡා. එතන අපිට ගොඩාක් දේවල් විසඳ ගන්න පුළුවන්. අර කුඩා ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ දැන් මම විසඳ ගන්න ඕන කියන තැනට ඉන්න ඕන. උත්තර ලැබිලා තියෙනවා නම් ඒ උත්තර ඕකේ. උත්තර ලැබුණා නම් තමන්ගේ ප්‍රශ්නේ රිලීස් වෙලා ඇති, නිදහස් වෙලා ඇති. ප්‍රශ්න හොයලා අහන්න එපා. ආවුරු දැන් ප්‍රශ්නයක් අහන්න කිව්වා. මොකද්ද මං අහන ප්‍රශ්නේ? එහෙම කවදාවත් ප්‍රශ්න අහන්නේ
නැහැ. මට ප්‍රශ්නයක් තියෙනසන්නද? මේ නිකම් මට තේරෙන එකක් තමයි සම්ස මේ දැන් ඊයේ දේශනාවේ මහන කොටත් මට ගොඩාක් ගැඹුරට මාව නිකම් කිඳුනා වගේ දැනුණා සම්ස. ඒ කියන්නේ හැබැයි මට ඒක මම දැනුණා කියලා මම අදහස් කරන්නේ සම්ස මේ දැන් සම්ස දේශනාවේ යනකොට කියන්නේ මාව නිකන් විශ්වල වෙනවා. ඒ කියන්නේ මම පුද්ගලෙක් නැතුව මම ඒක නිකන් අල්ලනවා වගේ එකක් තේරෙනවා. හැබැයි මට ඒක සමහර තැන් මට වචන වලින් කියා ගන්න කවුරැ හැවුවොත් මට ඒක වචන වලින් ඒක කොහොමද මට දැනුනේ කියලා මට කියන්න තේරෙන්නේ නැහැ සම්නස.
ඔව්.
එහෙමද විදායක විදර්ශනා මගේ මදිද සම්නස? මොකද හිතන්නේ මට ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනද මම ඒ ෆීල් කරන එක?
නිහඬ ධර්මය නිහඬවම අත්විඳින්න. ඔක හරි ගැඹුරු වචනයක්. සරල නෑ. හරි ගැඹුරුයි. පුළුවන් නම් තේරුම් ගන්න. නිහඬ ධර්මය නිහඬවම. නිහඬ ධර්මයේ ශබ්ද වලින් අත්විඳිනවා. කෙනා පුජ්‍යලයා කියන්නේ ශබ්දය. තේරුණාද? අපි ඒක අල්ලගන්න ගියොත් එහෙම ඇතර නිහඬ නෑනේ නේ. පුජ්‍යල ක්‍රියාකාරකම් ඇති වෙන තැන යම්කිසි සක්‍රීය හඬක් හටගන්නවා. නිහඬ ධර්මය නිහඬවම අත්විඳින්න. හරිම හරි ගැඹුරු පුළුල් පරාසය කරා විහිදෙන වචනයක්. හරියට ඒක තේරුම් ගන්න පුළුවන් නම් නිහඬ ධර්මය නිහඬවම අත්විඳින්න. මේ මොහොතේ හිතර ගින්නේ මේ දැන් බලන්න තාම ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දය කියා ගන්න. ශබ්දේ නැති කර ගන්න. ඔබේ පැත්තෙන් ශබ්දයක් තියෙනවද බලන්න. ධර්මයේ හැමදාම නිහඬයි. ඔබේ පැත්තෙන් ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දය නැති කරගන්න. නැති කරගෙන නිහඬ ධර්මයේ නිහඬව මාත්‍යමි. මේ ආධ්‍යාත්මික වාසය අර්ථාන්විත කරන මහා වටින දේශනයක් අර මහා කච්චායන රහතන් වහන්සේගේ ප්‍රකාශයක් වගේ ගොඩාක් භාවනා මධ්‍යස්ථානවල දකින්න පුළුවන්. කුවට ලියලා තියෙනවා එක බෝඩ් එකේ. ඇස්සත් එක්කමේ උවද අන්ද එක්කමේ. කන් ඇත් එක්ක උවද බීරකමෙන් පල ඇත්තෙකුමෙන් වුවද දුබලයකුමෙන් නුවන ඇත්තෙකු වුවද මෝඩයකුමෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොඩ්ඩක් හමුයෙහි ඒ කිසිවක් නොහඳුනන මලමිනියක් සේවාසය කරන්න මේක හරි ගැඹුරු කතාවක්. මේක ඉන්ද්‍රියන් වලින් තේරුම් ගන්න බැහැ ඇත්ත වශයෙන්ම. පංච ඉන්ද්‍රියන්ට ගෝචර කතාවක් නෙමෙයි මේක. මේක පංච ඉන්ද්‍රියන්ගෙන් එහා තියෙන කතාවක්. මලමිනියක් වාසය කරන විදිය පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. මලමිනියක් වාසය කරන විදිය මට කියන්න බෑ. පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕන. මෝචිරේට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන. එහෙම කරන්න වෙලාවක් වෙන්නේ නැහැ මලගේ වල්ලද නේද? කියන්න. චුට්ටකින් උනාට හිතලා බලන්න මලමිනියක් වාසය කරන විදිය ක්‍රමය. දෙන්නේ කියලා දෙන්නේ මලමිනියක් මෙන් වාසය කරන්නේ හොඳයි හරියටම මට ටක්කෙට කියන්න ඕනේ මලමිනියක් වාසය කරන විදිය මලමිනියක් අපිත් එක්ක ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන විදිය. කොහොමද
සම්බන්ධයක්
නැහැ. මලමිනියට මලමිනියක් නැහැ.
කිසිම දෙයක් ප්‍රතිචාර දක්වන්නේ
ඔව්. අලමිනියට ආයතන ටික නැහැ.
පංචේන්ද්‍රියක් තියෙනවා, පංච උපාදානස්කන්ධයක්
නැහැ. මොකද්ද මොකද්ද?
පංචේන්ද්‍රියක් තියෙනවා, පංච උපාදානස්කන්ධයක්
නැහැ. පුතා මේ නිකම් පිටින් තියෙන ඉන්ද්‍රියන් හැ බලන්නේ, ඕකත් උගුලනවා. ඒක තුගලල වේව කරන සමහර වෙලාවට.
බාහිර කිනාට තමයි ඒකක්
තියෙන්නේ. අපි ඉන්ද්‍රිය කියන එක ශක්තිමත් වෙලා තියෙන්නේ දරුවෝ මේ රූපයයි ඇසයි චක්කු විඥානයේ ගැටෙන මේ සිද්ධාන්ත තුන එකට ගැටෙන තැනට තමයි අපි ඉන්ද්‍රියක් කියලා කියන්නේ. මේකේ අනිත් සිද්ධාන්ත ටික ගැලවුණාට පස්සේ මේක ඉන්ද්‍රියක් හැටියට වැඩ කරන්නේ. මේක නිකන් ජිල් බෝලයක් වගේ. ඉන්ද්‍රිය කියලා දැක්කේ නිකන් මේ පිටින් තියෙන එකනේ. ඔව්. ඒක නෙමෙයි. අර ටික නැති වෙච්ච ගමන් ඉන්ද්‍රියක් ඇතන නැහැ. ඉන්ද්‍රියක් නැහැ. පාදන් ස්කන්ධය නෑ. දැන් ඔබ වාසය කරන්න ඕන කොහොමද? මලමිනියක් වගේ. මලමිනියක් කොහොමද වාසය කරන්නේ? මලමිනියක් කොහොමද? ඒක තමයි හොඳම කතාව. මලමිනියක් කොහොමද වාසය කරන්නේ? මලමිනියක් වගේ. වාසයක් නැහැ. හොඳයි. බොහොම හොඳයි. හොඳ වචනය. දැන් මේක අපේ හදවත තුළම යථාර්ථය තුළම ඊට පස්සේ ප්‍රායෝගික වශයෙන් මේක වුණාම රංග දක්වන ස්වභාවයක් ඇතුලේ නැති වෙනවා මේ ධර්මය. හැදෙන්නේ
කෙස්සන්නත් මට කියන්නේ එහෙම අහනකොට මලමිනියක් වෙන්න කියලා. ඒ තමයි නේ උත්තරේ ඒක තමයි. වෙන්න කිව්වත් වැරදි ඇත්ත.
මම මලමිනියක් වෙන්නේ කවදාවත්. ඉතින් මම හැමදාම සක්‍රියයිනේ නේද? මම මලමිනියක් වෙන්නේ මමත්වෙන් ඉවත් වුණොත්. මලමිනිය වෙනවා. මමත්වෙන් ඉවත් වුණොත් මලමිනියක් වෙනවා. හරි ප්‍රශ්නයක් කියන්නේ බලන්න මේ අපි මේ සදායතන වල පැටලිච්ච පැටලිල්ල ඒ කොහොල්ල ගුලිය යවා ගන්න තියෙන අමාරුව. දැන් කොස් කැපුවාම ඒ කොල්ල ගුලි ගෑවෙන කොල්ල ගෑවෙන. ඕස්ට්‍රේලියාව කොහෙන්ද කොස්? කම්මලණන් තියෙනව නේද අනිවාර්යෙන් අපේ ආච්චි අම්මලා ওই ගහෙන් ගෙඩියක් කඩලා අරගෙන තමන් මර හැලා කොල්ල ගාගෙන කොල්ල යවලා එකක් තියෙන ඊට පස්සේ ලාම්පු තෙල් ගාලා අතේ තියෙන කොල්ල ටිකක් ජවා ගන්න. ඒ වගේ මේ ඉන්ද්‍රියන් අතර අපි පැටලිච්ච පැටලිල්ල ලේසි නෑ නියන්. දැන් ඊළඟට අපේ සංඥාව අපි නෙමෙයි කෙනා නෙමෙයි යාග සංඥාව කල්පනා කරන දැන් මම මොනවද කරන්න ඕන? මගෙන් වැඩක් නැද්ද? මගෙන් වැඩක් තියනවද මෙතෙන්ට? ඉන්ද්‍රියන් ටික එහෙම කල්පනා කරනවා. හැදිරිනේ ඉන්ද්‍රියන් කල්පනා කරනවා දැන් මගෙන් මේ මේ වැඩේට මාව වැඩක් නැද්ද? යම්කිසි රාජකාරි තියෙන ඇස කන නාසය දිව ශරීරය කියන මේ බලයන් හොඳට වැඩ කරන්න ඕන. එතන ඒ ජොබ් එකට ගන්න රස්සාවට ගන්න එහෙම නැති කෙනෙකුට වැඩ කරන්න බෑ. පැහැදිලිනේ? දැන් මේ ලෝකෝත්තර භාවයයි මේ ඉන්ද්‍රියන්ුයි ගලපල බැලුවාම ලෝකෝත්තර භාවයට මේ ඉන්ද්‍රියන් ටික අන්දයි. මේ ලෝකයේදී මේ මේ ඉන්ද්‍රියන් ටික පේනවා කියලා කියන්නේ අපි. ලෝකෝත්තර භාවයට යනකොට මේ ඉන්ද්‍රියන් ටික අන්දයි. තේරුණාද? ලංකාවේ පෝසත් ෆැමිලි එකක් කියලා හිතාගෙන ඉන්න කට්ටිය ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ෆැමිලි එකක්නේ. නෝමල් ඒ ගානට හැමෝටම තියෙනවා. මේ ඔක්කොම හැමෝටම කාර් එකක් තියෙන ගයක් තියෙනවා. නෝ සාමාන්‍ය නෝමල් ෆැමිලි එකක්. ඉතින් ඒ වගේ ඉන්ද්‍රියන් වල තියෙන දක්ෂතාවය මෙතෙන්ට යනකොට බාල වෙලා මේකේ වැදගත්කම අඩු වෙලා යනවා. මේ ඉන්ද්‍රියන් ඇතුලේ හරි ලොකුවට ඉදිමිලා ඉන්නේ. පුදුම මාන්නයකින් ඉන්නේ. අපි නෙමේ. ඒ අපේ මනස. මම නෙමේ. මේක දැක්කේ නැති අය. ඔබත් නෙමේ. ඔබේ මනස. යාල කියන්න ඕන මෙන්න ධර්මයක් තියෙනවා. ආ ලොකු වෙලා ඉන්න ඕනේ මෙන්න තෝරගන්න මේක තෝරලා දෙන්න. දුන්නහම මේක යාට බෑ විසඳන්න. ඒ උනාට විසඳන්න බැරි බව යාට මේක තේරිලා යනකම්ම යාට මේක විසඳන්න කියලා දෙන්නත් ඕන. නැත්ත පිළිගන්නේ නැහැ. බැරි දේ බැහැයි කියලා තේරෙන්න එක දෙන්න ඕන. අපිට තේරෙනවනේ අපි මේ ගොඩනගා ගත්ත සියලුම දේ මනසින් ගොඩනගා ගත්ත දේවල්. තේරුණානේ? මේ මගේ මහත්ය කියලා එක්කෙනෙක් මනසින් හදාගත්තා. ඉතින් එදා ඉඳලා එයා මගේ මහත්ය. මේ මගේ නෝන කියලා කෙනෙක් මනසින් කවදාකරි හදාගත්තා. එදා ඉඳලා එයා එයාගේ නෝන. ඒ ඔක්කොටම කලින් මේ මගේ පංචස්කන්ධය කියලා පොඩියට හදාගත්තා. අවුසේ ඉඳලා එදා ඉඳලා එයාගේ පංචස්කන්ධයක මේක හුලං වලට අයිතිත් නෑ, ඉරුට අයිතිත් නෑ, පොළොවට අයිතිත් නෑ, වාත් ජලයට අයිතිත් නෑ, සුලකට අයිතිත් නෑ, මොකටවත් අයිති නෑ. මේ මගේ පංචස්කන්ධය. ඇත්ත හොයාගෙන යනකොට නාය වාගෙන විනාඩි 5ක් ඉන්න බෑ. උලක් ගන්න ඇතුව. නාය වාගෙන විනාඩි 5ක් ඉන්න බෑ. උනාට චින්තනේ වැඩ කරන්නේ. නායත් මගේ, උලනොත් මගේ, ශරීරෙත් මගේ, ඔක්කොම මගේ 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 කියලා. සතර මහා භූතයේ උද්ඝෝෂණයක් කරොත්, වැඩ වර්ජනයක් කළොත් එන්නේ ඉවරයි. ඊගත් වෙලා මාරයි. සතර මහා භූති වැඩ වර්ජනයක් කරොත්. අනේ අයිතිය අපි හරියට තේරුම් ගත්තාම අපේ සිහිය මේ ආකාරයකට පිහිටවීම නෙමෙයි මේ ධර්මයෙන් කරන්නේ. මේ ආකාර විකාර ඔක්කෝම කරන්නේ මමත්වයෙන් කියලා තේරුම් අරගෙන සෑම විටම අවබෝධයෙන් ස්වභාව ධර්මයට අපගේ මේ සංඥාවල් මනෝභාවයල් දිය කර හරින එක. හරියට මේ අපේ මේ මනෝභාවයන් ඝන වෙන්නේ වින්න තුනේ අර සීතකරණයට දාන අයිස් කැට වගේ. එහෙමනම් මනෝභාවයන් ඝන වෙන්නේ සීතකරණයට දාන අයිස් කැට වගේ. අපි කෝප් එකට වතුර එකක් පුරවලා ඝන සීත වෙන ඩිෆ්‍රිෂර් එකට අපි දානවා. මේ බොහෝම මේ මෘදුවට තියෙන මේ ජලය, චලනය වෙන ජලය දාලා අපි දවසකින් ගන්නකොට ඒක තද ගල් ගෙඩියක් වෙනවා. මේ ගල් ගෙඩියෙන් කෙනෙකුට පහර දෙන්න පුළුවන් ඔළුව පැලෙන්න, රිදෙන්න, වැටෙන්න ගහන්න පුළුවන්. ඒ තරම් සාවිමත්. ඕන්න ඔය වගේ ඩිවිෂර් එකක් තමයි මේ මිනිස්සුන්ට මේ මනසේ තියෙන්නේ. මෙයා කරන්නේ මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් අල්ලලා මම කියලා ගල් කරගන්න. ඩිෆිචර් එක කඩලා විතරස කරනවා. මෘදුව තියෙන දේ මෘදු ලෙස බහරගෙන, මෘදුව තියෙන දේ මෘදු ලෙසම අත්හරින්න පුළුවන්කම ලැබෙනවා. ගන්නට අල්ලගන්නේ මේ වැරද්දක් කරනවා කියලා දැන දැන නෙමෙයි. දියේ ගිලිච්ච මිනිස්සය, දියේ වැටෙන මිනිස්සය තියෙන අර කලබලයට කොළෝ යට මුලක් තිබුණොත් ඒකත් අල්ල ගන්නවා. ඒ වෙලාවට නුවණ නැහැ. ඔය ගොඩක් අය පීනන බැරි අය, තේරෙන්නේ නැති අය මැරිලා තියෙන්නේ පොළොව යටට ගියාම ඒ අහුවෙච්ච එක අල්ලගෙන. නැත්තම් උඩ මතු වෙනවා. අහුවෙච්ච ගල් ගෙඩිය හරි මුල හරි තදින් අල්ලගෙන අත්හරින්න නැතුව. දැන් දිය ගිලින්න යන මිනිස්සේ බේර ගන්න ගියොත් එහෙම අර හරියට පීනන්න බැරි කෙනෙක් ඉන්නවනේ. එයා කරන්නේ කෙලින්ම මේ බෙල්ලෙන් හරි අපේ කොහේ හරි කොණ්ඩෙන් හරි කොහේ හරි අපිව අල්ල ගන්න අත්හරින බැරි වෙන විදියට. හරි පරිස්සම් වෙනවා දිය ගිලින අය මේ ගොඩ ගන්න ගියාම එයාට තියෙන අර මර බයට අහුවෙච්ච තැනකින් අල්ලගත්ත හැටි. අත්හරින්නේ. ආන්න ඒ වගේ මේ මිනිස්සයා සැප විඳින්න තමයි මේ දේවල් අල්ලගන්නේ. දුක් විඳින්න නෙමෙයි. මේ සියල්ලම අල්ලගන්නේ සැප විඳින්න කියලා. අර දියේ ගිහිච්ච එක්කෙනා බේරෙන්න කියලා අල්ලගන්න හැම එකම. මොකද වෙන්නේ? මැරෙනවා. බේරෙන්න කියලා අල්ලගෙන මැරෙනවා. පුදු මේ සත්‍යයට මොකද වෙලා තියෙන්නේ? සැප විඳින්න කියලා අල්ල ගන්නවා, දුකටපත් වෙනවා. මේ චිත්ත ධාරාවල් හැම එකක්ම අල්ලගන්නේ සැප විඳින්න කියලා. ඊට පස්සේ ඒකෙන් දුකටපත් වෙනවා. මේ මතක් කරන්නේ භෞතික අපේ වාසය කිරීමට අවශ්‍ය කරන සිව්පස්ය ගැන නෙමෙයි. ඇඳුම් පැළඳුම්, බෙහෙත් තේත්, කෑම බීම, වාසස්ථාන, ඒක තිබුණා නොතිබුණා සංඥාවේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක තිබුණයි කියලා විසඳුමක් වෙලාකුත් නැහැ. නැති උන නැති ආයතේ එක විසඳුමක්වත් වෙලා නැහැ. එහෙම ඉතින්. ඒව නැති ආයතේ එක ප්‍රශ්නේ අඩුයි කියලා කෙනෙක් කියනවනේ ඉතින්. එහෙම නේද? ඒ වැද්ද නිවන් දකින්න එපා ඉස්සන්. ඒක තිබුණත් ඒක සම්මුතියක් නැති වුණත් ඒක සම්මුතියක් ඒ ගැන වැඩි කලබලයක් වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න යන කෙනාට. ඒක මේකට අදාළත් වෙනවා වැඩි. තිබුණත් සම්මුතිය නැති වුණත් ඒක සම්මුතියක් ඒ ගැන වැඩි කලබලයක් වෙන්න ඕනේ. අවිජ්ජා පත්‍ය සංඛාර වශයෙන් හට ගන්නා වූ චේතනා ධර්ම අල්ලා ගැනීම, මනෝභාවයන් අල්ලා ගැනීම තමයි මෙතන තියෙන. චේතනා නිෂ්පාදනය කරන මැෂින් එක තමයි තියාගෙන බලන්න අර කෝපි හදන මැෂින් එක වගේ. කෝපි හදන මැෂින් එක තිබ්බාම එන එන කෙනාට කෝපි හදා දා තියෙනවා මැෂින් එකේ. හ්ම්. ඒ චේතනා නිෂ්පාදනය කරන මැෂින් එකක් මෙතන දාගෙන තියෙනවද බලන්න. අන්නේ මැෂින් එක විසිරන්න කියලා. දස්වින් එක. හත්තියවිල්ලා හැ කෝපි එකක් බොන්න නැහැ නේ මැෂින් එක. මැෂින් එක ගන්න නේ ඒක ෆීස් කරා ඒක නෑ කෝපි බොන්න විදියක් නෑ. වෙසන්තර රජුරු කිසිවක් දන් දුන්නේ නැහැ. කිසිම කෙනෙකුට වෙසන්තර රජුරු කිසිම දෙයක් දන් දුන්නේ නැහැ. එයා කරේ දොරවල් හතර ඇරලා දාන එක විතරයි. ඒක පුංචි සියුම් දේවල් බලන්න. ඒ සියුම් දේවල් තමයි අපේ ජීවිතය ආධිකාර. කිසි දෙයක් දන් දුන්නේ නැහැ. දොරවල් හතර ඇරලා දැම්මා. මිනිස්සු කැමතිව අරන් ගියා. ඕස්ට්‍රේලියාවේ දොරවල් ලගේ තමයි ඒකටවත් ලොක් එකක් නැහැ. ඒ වගේ පොඩක් ඒවට ඉන්සයිඩ් ඒවට වැඩි ලොක්ස් නැහැ නේද? දෙවත් එළිය තියෙන වැඩ විතරයි ලොක්ස් තියෙන්නේ. අරල දැම්ම ඒ නිසා ඔබටත් තියෙන්නේ මොකන්ද? කිසි දෙයක් අත්හරින්න ඕනත් නැහැ, අල්ල ගන්න ඕනත් නැහැ, මොකක්වත් ඕනේ නැහැ. මොකද්ද මේ මයින්ඩ් එක ඕපන් කරන්න විතරයි තියෙන්නේ. අර පැත්තෙන් එන හුලම් මේ පැත්තෙන් ගහ යනවා, මේ පැත්තෙන් එන හුලම් මෙහෙන් ගහ යනවා, මෙහෙන් යනවා, එහෙන් යනවා, එහෙන් යනවා, මෙහෙන් යනවා. එච්චරයි. වෙසන්තර රජුරගේ මාලිගාව ඔබේ හදවත කරගන්න. ඔබේ මනස කරගන්න. තමා තුළ මමත්වේ තියෙනවද නැද්ද කියලා පොඩි සම්මුති ටෙස්ට් එකක් දෙන්න බලන්න. සමහර අය කියන මගේ මමත්වේ තියෙනවද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ සයින්ස් නැහැ වගේ තේරෙනවා ආයි තියෙනවා වගේ තේරෙනවා කියලා. මෙන්න මේ ටෙස්ට් එකෙන් හොයා ගන්න පුළුවන් ඒක තියෙනවද. මමත්වේ තියෙන ඕනම කෙනෙක්ට දැනෙනවා තමන්ගේ ශරීරය මේ පොළොව උඩින් මෙහෙම තබලා තියෙන කියලා. මේ ශරීරයේ තියෙන කිලෝ 50 60 70 80 90 මේ පොළොවට තියලා තියෙන්නේ. තේරෙනානේ? අනහරි. මේ කිලෝ 60 70 විතර මේ පොළොව උඩ මෙහෙම තියලා තියෙන්නේ. හාල් මුට්ටා. එහෙම තියෙනවා නම් මමත්වේ දුර වෙලා. දුර වෙලා නෙවෙයි මමත්වේ තියෙන්නේ. දුර වෙලා කියවද අඳුර නැහැ. පාට දැනෙන විදිය හරි ෂෝක් නේ. එහෙනම් මට දැනෙන විදිය හරි තමයි. ආත්මේ තියෙනවා. දැක්කට පස්සේ දැක්ක දවසේම ඔය පොළොව උඩට තියෙන බර නැති යනවා. පොළොවට තියෙන බර නැති යනවා. පොළොවට බර නැති මිනිස්සෙක් කෙනේ දාට. කිලෝ ගන්න 150ක් වුණත් බර නැහැ. එයා බර නැත්තේ යා දරාගෙන නැහැ යාගේ ඇස කන නාසය දිව ශරීරය ගෝචර වන අරමුණු චේතනා දරාගෙන නැති නිසා අර මානසික වශයෙන් තමයි මේ ලෝකේ අර ඒ දේවල් වලින් තමයි මෙයා වෙන් කරගන්නේ. ඒ වෙන් කරගත්ත ස්වභාවය කෙලෙස් බර නැති නිසා කුණු කද බිමින් තිබ්බා. පංචස්කන්ධ කියන්නේ කුණු කඳනේ. කුණු කඳ උහුලගෙන යන්නේ. පංචස්කන්ධ කියලා කියන්නේ ඉටි කවරයකින් වඩ කරපු අස්කුචි බෑග් එකක්. මේකේ පොඩ්ඩක් හුස්ම ටික නැති වෙච්ච ගම මහත්යන ඕනට කැමති නෑ. නෝන මහත්යයට කැමති නෑ. නෝපියෝ දරුවට කැමති නෑ. දරුවෝ නෝපියන්ට කැමති නෑ. මේක හුස්ම ගියපු ගමන් ඒ අසෝචි බෑග් එක. හිමිහින්දරේ පොඩ්ඩක් අඬලා ජීවිතයට තල්ලු කරලා දානවා. සූදාන භූමියට තල්ලු කරලා දානවා. අනේ මේ මල අපේ එක්කන මේ ගෙදර ඉස්සරහම තියාගෙන තියාගමු කියලා එහෙම සූදානම් වෙන්නේ නැහැ. ගේ මැද තියාගමු. කාමරේම හදලා වලක් අතර දාමු කියලා හිතාගන්නේ මේක. දැන් දර ගොඩ දැන් යනවා. දැන් කෙනා නැහැනේ මෙතන. ඒක රොඩු ගොඩක්. ඒ රොඩ කාට හරි ගෙනින්න. ඇත්තෙන් එහෙම තමයි. ඒක වීමත් ඒක ස්වභාව ධර්මයෙන් ඒ තත්ත්වය ලැබිලා තියෙන එච්චරයි. මනෝභාවයන් ටික අවසන් කළාට පස්සේ අපට පවතින්නේ කුමන මනෝභාවයක්ද? හොඳ උත්තර වුණ පළවෙනි උත්තරේ අතාරින්න, දෙවෙනි උත්තරෙත් අතාරින්න, තුන්වෙනි හතරවෙනි විතර උත්තරේ බලන්න කියන්න ඕන. එතකොට යා හොඳ උත්තර හම්බ වෙනවා. පළවෙනි උත්තරේ මෝඩයි, දෙවෙනි උත්තරේ ටිකක් හොඳයි, තුන්වෙනි හතරවෙනි උත්තරේ තමයි සත්‍යයට ගොඩාක් සමීප
වන්නේ.
කිසිම දෙයක් නොදැනෙන ස්වභාවය, නොදැනෙන ආකාරයට ඉන්නේ නෑනේ නේ. ඒ ප්‍රශ්නේ වුණේ කුමක්ද? කුමන මනෝභාවයක්ද තියෙන්නේ කියලා නේ. මමත්වයේ දුරුකල විටනේ කුමන මනෝභාවයක්ද පවතින්නේ කියලා. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ඇලෙනවනම් ඇලෙන්න ධර්මයට, ඇලෙනවනම් ඇලෙන්න ධර්මයට. ධර්මයට ඇලෙන්න ආස නැද්ද? ගෙදර ගිහින් කියන්න එපා මහත්තයට මං ධර්මයට ඇලෙනවා කියලා. ධර්ම කොහෙද ඉන්නේ කියලා මං හිතුවා ඔකත් එක්ක කතා කරනකොට. ධර්මයේ ඉච්චර හොඳ මිනිහනේ, ධර්මයට ඇලී වාසය කරනවා කියන්නේ. මොකක් කිව්ව මාව එපා වෙලාද දවසට කියලා ආයේ. ධර්මයට ඇලී වාසය කරා. මාතුරු නෝනලා දෙන්නම. ධර්මයට ඇලී වාසය. සබ්බ රතින් ධම්ම රති ජිනාති. එතකොට සයන්නාසේ මේ වාසය කරන්න කුමකට ඇලිද්ද? ධර්මය හොඳට අඳුනගත්තා, ඊට පස්සේ ධර්මයට ලව් කරනවා, ආදරය කරනවා. එහෙම නැත්තම් ඇලි වාසය කරනවා, ධර්මයට ආදරය කරනවා. කලකයි ධර්මයට ආදරය කරන්නේ නෑනේ. සිරිපාලට ආදරය කරේ, සුමනාවතීට ආදරය කළේ, ධර්මයට ආදරය කරන්නේ නෑ. ඊට පස්සේ තැවෙනවා. ධර්මයේ ආදරය කළොත් කවදාවත් ඇවෙන්න සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ධර්මයේ අඳුනගෙන ඕන ධර්මයට ආදරය කරන්න, ධර්මයේ දැකලා ඕන ධර්මයට ආදරය කරන්න, ධර්මයේ දකින්න සැලැස්වීම තමයි මේ කරන්නේ. ධර්මයේ දැක්කාම ධර්මයට ආදරය කරන්න යාට හිතෙනවා, ධර්මයේ තුල වාසය කරන්න යාට හිතෙනවා. ධර්මයට ඇලීම. ධර්මයට ඇලීම වරදක් නෑ. සමහර අය හිතනවා ආයෙන අපි මොකටවත් ඇලෙන්න හොඳ නෑ, ධර්මයටත් ඇලෙන්න හොඳ නෑ කියලා. එහෙම බෑ. මේ නේචේකට ස්වභාවික සත්‍යයට ධර්මයට අපි ඇලෙන්න ඕන. ඒ ඇලීම කියන වචනය තුළ ඒක භාවිත කළාට ඒ තුළ පවතින්නේ නොඇලීම. මා තුළ හට ගන්න අපූරු නිහඬියාවට නිශ්චලත්වයට මං හරි ආසයි. හරියට සරල උදාහරණයක් කියලා හරිම ලස්සන ප්‍රදේශයකට ගියාම යාළුවෝ පාට ලස්සනට මර බ්ලූ මවුන්ටන් වලට වැඩිය හොඳයි. ලස්සනට ගඳු පන්දියක් පේන සීතල හොලගක් හමාගෙන ඉන්න යාගෙන ප්‍රශ්න ලොස්සෙලා කලක ඇතින බලන්න යන්නේ තේ නිසාලු. එතන ගියාම මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔක්කොම නැතිලා යනවා. ඉතින් ධර්මයට පිවිසියාම ඊට වඩා ඒක දහස් ගුණයකින් හැදෙනවා. දහස් ගුණයකින් ඒක හැදෙනවා. නතේ කාම ගවේෂින. කාම ධර්මයන් ලෝකේ තියෙනා වූ කෙලෙස් ධර්මයන් සාගෙන යන ප්‍රතිය නෑ. එයා හොයන්නේ, එයා ගවේෂණය කරන්නේ ධර්මය. ඇස් දෙක පියාගත්තාම ඕනම් කෙනෙකුට පුළුවන් පුරුෂයෙකුට ඔන්න ස්ත්‍රී නොය හොයා යන්න පුළුවන්. ස්ත්‍රීකට පුරුෂයෝ ගැන කල්පනා කර කර ඉන්න පුළුවන්. ඒවට කියනවා කාම ගවේෂණය. එහෙම නැත්නම් මේ කාම වස්තු ලෝකේ නොයෙකුත් නොයෙකුත් දේවල් ගවේෂණය කරන්න පුළුවන්. නමුත් ප්ලෑන් කරන්න එපා, නිර්මාණය කරන්න එපා කියන එක නෙමෙයි අපේ යම් ආකාරයක ලෞකික තත්ත්වයන්. ප්ලෑන් කරන්න, නිර්මාණය කරන්න අවශ්‍ය කරනවා රාජකාරී රස්සාවල්. නමුත් ඒක සම්මුතිය කියලා තේරුම් අරගෙන සම්මුතිය වෙනම ස්වභාවයක තියලා තමයි අපි ඒක පරිහරණය කරන්නේ. කොයි වගේද කියනවනම් අර රත්ත්‍යච්ඡගේ ඉතලේ පරිහරණය කරනවා වගේ. අද්දච්චකේ ඇතුලේ අල්ලන්න ඕන නිසා අල්ලන්නේ. එහෙම නැතු ආසාවට අල්ලනවා නෙමෙයි. රෙදි කැල්ලකුත් තියලා ගමේ නම් මෙහෙම හැන්ඩල් එකක් තියෙනවා නේද පිච්චෙන්නේ. තියලා මේ මොම අල්ලන්න ඕන නිසා ඒක ඇල්ලුවා. ඒක ඉතින් මම ආයි මේක කර දියන් ඉන්න මල්ලේ දාගෙන යන්නේ. එච්චරයි. එහෙනම් පතන්නේ. ඒ නිසා සම්මුතිය අල්ලන්නේ ගින්දර ඕ ආශ නිසා ගෑස් ලිප පත්තු කරගන්න. ඕක ආසාවට පත්තු කරන්නේත් නැහැ. විනෝදයට පත්තු කරන්නේත් නැහැ. පත්තු කරාම පරිස්සමෙන් ඉන්නේ. ඉක්මනින් කොයි වෙලාවෙද මේක නිවලා දාන්නේ. එහෙමයි ලෞකික ලෝකයට පිවිසීමක් පිවිසුණත් එයා වාසය කරන්නේ. කොහොම පරිස්සමට පරිහරණය කරන්නේ. ලෞකික ඇසින් සද්ධර්මයේ දැක්කොත් සද්ධර්මයේ පේන්නේ ශූන්‍යතාවයක් හැටියට. ලෞකිකය ශූන්‍යතාවේ කියලා වචනේ පාවිච්චි කරන ශූන්‍යතාවය තුල වාසය කරන උණු ශූන්‍යතාව වඩන්න උන හරි මේ කියලා. මේ ශූන්‍යතාවය කියන වචනේ වැරදි. බුදුධර්මයේ ශූන්‍ය නෑ. ධර්මයේ ශූන්‍ය නැහැ. ඒක ලෞකික ඇසකින් බැලලා තමයි ඔය ශූන්‍යතාවේ කියන වචනේ කියන්නේ. ශූන්‍යතාවයට ගියොත් එහෙම අධර්මයට නෙමෙයි.
ස්වාමීන් වහන්සේ එතන එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ නිකන් කරුණක් විදියට මම අහලා තියෙනවා එතන දැන් මේ අතිඉන්ද්‍රිය ඥානයේ අවදි වෙන තැන තමයි ශුන්්‍යතාවය කියලා. ඒක එතකොට ඒ ලෞකික ඇසින් කියන වචනයක්ද ස්වාමීන් වහන්සේ?
ඔව්. ඒ වචනේ නිසා ගොඩාක් අය මුලා වෙනවා. නිවන ශූන්‍යද අශූන්‍යද කියන ප්‍රශ්න අහලා තියෙනවා අය. සංයුතනිකායේ දේශනාවන් වල එහෙම තියෙනවා ශූන්‍යතාව පිළිබඳව. ප්‍රශ්න ශූන්‍යද අශූන්‍යද? ශූන්‍යයක් නැහැ, අශූන්‍යයක් නැහැ. ඒ ශූන්‍යයක් නැති අශූන්‍යයක් නැති දෙයකට ශූන්‍යතාවය කියලා පැහැදිලි කිරීමක් කරොත් එහෙම ඒ ධර්ම මාර්ගය යන මුළු සමාජයම නොමග යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මෙන්න මෙහෙම ශූන්‍යතාවය පුරුදු කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා සංවේදී වෙනවා වැඩි, කෙලෙස් පහළ වෙනවා වැඩි, මට කෙලෙස් දරා ගන්න බැරි වෙනවා හිටියාම, කන්ට්‍රෝල් නැති වෙනවා, නොයෙකුත් කතන්දර කියනවා ඊට පස්සේ. ඇයියා වෘදු කරා ඊට පස්සේ මතක ශක්තිය නැතිලා යනවා. ඇයියා සිතුවිලිත් එක්ක තරහ එනේ යටපත් කර කර යටපත් කර කර යනවා. එහෙම කරගෙන කරගෙන ගියාට පස්සේ යාට කියනවා මට මේ මතක් කරන්න ඕන එක මතක් වෙන්නේ නැහැලු. එමේ මතක් වෙන්නේ. ඒ නිසා ශූන්‍යතාව. එන්න තුන් දන්නවද? ස්වභාවයෙන් ධනවතෙක් හා ධනවතෙක් වාගේ පෙනී හිටින කෙනෙක් අතර තියෙන වෙනස. සැබෑ පෝසත් මිනිස්සෙක් සහ පෝසතෙක් වගේ ඉන්න හදන අය. බලන්නකෝ බිල් ගේන් මහත්තයා, එහෙම ස්ටීවන් ජොබ් මහත්තයා, එහෙම මේ ටී-ෂර්ට් කෑල්ලක් ගන්න ඒ ඇවිල්ලා වතුර බෝතලයක් කොහමද තියෙන තියාගෙන බිබී ඔය සාකච්ඡා කරන හරි සරල මිනිස්සු. අත්වල ලොකු මාලත් නැහැ, බේස්ලටුත් නැහැ, මුදුත් නැහැ, මොකක්වත්ම නැහැ ඇඟේ. ටී-ෂර්ට් කපලක් එක්කෝ ඉන්න. නමුත් ටිකක් තියෙන කොට මාලේ පවුන් දෙකක් වෙන්න ඕන, තුනක් වෙන්න ඕන. මුද්ද එච්චර රත්තරන් එක මොකද හේතුව? එයාට එයාට තුල නැහැ කියලා එයාට පෙන්වන ධර්මයට එයා ඒක පෙන්වන්න උත්සාහ කරනවා. එයාගේ මනස එයාට දුප්පත් කියලා කියන ධර්මයටම එයා ලෝකෙට එයා පෝසත් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. නිසලේ ඔබ අනිත් පැත්තක් තියෙන දිය මොකක්වත්ම නැති එක තෙලෙන්නේ. ඔව් මෙතන පිරුණු කලේ තියෙන සලේ නෙමෙයි, හිස් කලේ තියෙන සලෙත් නෙමෙයි, බාගට කලේ තියෙන සලෙත් නෙමෙයි. මට නම් තියෙන කලේ නැතිකම, කලේ බින්දා ඉරිලත් නැහැ, දැන් හිස්වත් නැහැ, හිස් කරන්නත් බෑ, පුරවන්නත් බෑ කාටවත්. කලේ බින්ද. දැන් වැඩකාර ගම නැහැ, දැන් වතුරා දින්නේ නැහැ කනවා. මල්ල නැහැ කඩේ යන්නේ කිසි දෙයකට. කූඩේනේ හොනු දිනවනේ, දාම කාලේ වතුර අදිනවනේ, කූඩේ තියෙනවා, දාම බඩු අරන් යනවා, කඩේ යනවනේ. සුනීතට කිව්වේ ඔය කද බිමින් තියන්න, එයා කඩේ යනවනේ. එයා ජොබ් එක රස්සාව කරනවා, එයා කුණු ගෙනියනවා. මේ මේ මොහොතේ මොකද්ද හෙට නෙමෙයි අනිත නෙමෙයි තා මාසිකින් නෙමෙයි මේ මොහොතේ මේ මොහොතේ කර තබාගෙන ඉන්න කද මොකක්ද කුඩේ මොකද්ද එලෝලුද මාළුද කවුද මොනවද තියන්නේ අර චුල්ලපදම ජාතකේ වගේ කොටෙක්වත් කර තියාගෙන ඉන්නවද කුඩේ උඩ තියාගෙන ඕනද බෝසතාණන් වහන්සේ අන්දින් බල්ලෙහාට දල්ලු කළා අර කොටාව තියාගත්ත ඔළුව උඩ ගොඩක් කාන්තාව එහෙම තමයි ධර්මයේ කැලේටි වීසි ගල කොටාල තමයි කරුඩ තියාගෙන ඉන්නේ ඔළුව උඩ තියාගෙන ඉන්නේ මිනිස්සුත් එහෙම තමයි කොටෙක් කර තියාගෙන යනවා ඒ කියන්නේ ඵල නැති එකක අතපාර ප්‍රයෝජනයක් නැහැ නේ අතපය හතර කපා දාලා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක කිසිම තේරුමක් නැහැ අර බොහෝ ඵලදායි වෙච්ච ධර්මය බෝසතා කියන්නේ එතන රජගෙනේ තමන්ට සියලු සම්පත් ආරක්ෂාව රැකවරණය සියල්ල දෙන ධර්මය කන්දෙන් පල්ලයට තල්ලු කරලා දාලා කුඩා ආශාදයක් තියෙන කොටා කල තියාගත්තා ඒ කියන්නේ මේ කුඩා දේවල් කිසි ප්‍රයෝජනයක් නැති හිතන දේම නොසිදුවෙන නොසිතූ දේම සිදුවෙන මහා අවාසනාවන්ත තැනක් මේ ලෞකික ලෝකය කියන්නේ. ඇත්ත වශයෙන්ම ගඳ ගන්න කුණු ගොඩක ඉන්න එක ඔයිට වඩා හොඳයි. තේතන නිග්‍රහ කරන්න මේ තියෙන්නේ බොහොම අවබෝධයෙන් යුක්තව ඒ පලාත හැර යන්න. නිග්‍රහ කර කර සමහර අය ඉන්නෝ අයියෝ ගුණකට හරි ගඳයි ගුණකට හරි ගඳයි කියලා කුණු ගොඩ ළඟ ඉන්නවා කාලේ. එන්නේ අපිට කරන්න තියෙන්නේ අපි මේ පලාත අතහැර යන්න ඕන. කතා කරන්න බලන්න එතකොට තමයි කුණු ඇවිස්සෙන්නේ. පෙන්වම හදා ගන්න. කුණු ටිකක් තියාගෙන ඉන්න කැමති අය ඉන්නෝ ටිකක්වත් කුණු තියාගන්න එපා. සුවිසුද්ධං අහෝසි සියල්ලම පිරිසුදුකට අහෝසි කරන්න.
කුණු
පේන්නේ නැත්නම්
අවසල බලන්න ඕද ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙනම් තැනකට ගිහිලා තින්න පුළුවන්ද කියලා මටත් ඒ ප්‍රශ්නේ
තියෙනවා. නාශන කුණු පේන්නේ නැත්නම් දැන් මේ ඉස්සරහා ගෙදර කවුරුත් ඇවිල් ලංකාවෙන් එහෙම යනවා කාර්ගෙන් යනකම් බුක් ගාව විසි කරගෙන යනවා කියලා ඉස්සරහට කුඩු මේ ඉස්සරහට ගුණු වැඩිලා නැත්නම් සන්දේ නැති කුණු දැක්කොත් පිරිසුදු කරා මිදුල පිරිසුදු කළාට පස්සේ ආයි කුණු වැටෙනකම් කියලා එයා බලාගෙන ඉන්නෙත් නැහැ. ස්වභාවයෙන්ම අපිට ඊට පහුවෙන්ද හරි දවසකට දෙකකට පස්සේ හරි මිදුල අපිලිවෙලයි අපිරිසුදුයි කුණු වැටිලා තියෙන්නේ කියලා දැක්කොත් අපි පිරිසුදු කරනවා. දැන් කවුරුත් ගෙදර වාසය නොකරන දවසට දවස් දෙකක් වුණත් එච්චර ක්ලීන් නොකළත් හොඳින් තියෙනවා. හොඳ ගොඩාක් දෙනෙක් වාසය කරන දවසට දවසර දෙතුන් පාරක් ක්ලීන් කරන්න හරි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි. තමන්ගේ ඒ රැස් වෙන විදියට තමයි අස් කිරීම. කුණු පේන්නේ නැත්තම් කුණු හොයන්න යන්නත් එපා. කුණු එනවද කියලා බලන්න යන්නත් එපා. කුණු නැති භවයේ සතුට, කුණු නැති භවයේ නිශ්චලත්වය ඔබට දැනේ. ඒ නිශ්චලත්වය තුළ කවුරු හරි කෙනෙක් වී පුජ්‍යලයක් වී ඉන්න ගියොත් එහෙම යාට පාළු. පුජ්‍යලත්වයට හුදකලාව හරි අමාරු. පුජ්‍යලයක් නැති තැන හුදකලාව හරි, හුදකලාව වුණත් මිනිස්සු අතර වුණත් යාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයා හුදකලා වෙලානේ ඉන්නේ. මෙතන කට්ටිය කොච්චර හිටියත් අධ්‍යාත්මික දර්ශනයෙන් හුදකලා වුණාට පස්සේ එයා හුදකලා. මම කෙනෙක් ඉන්නව නම් හුදකලාව එයා කන්ට්‍රෝල් කරනවා, හුදකලාව හදනවා. හුදකලාව ස්වභාවික නම් එතන මමෙක් නැහැ. හැබැයි හදාගත්තු හුදකලාවක නම් එයා ඉන්නේ, එතන මමෙක් ඉන්නවා. විඳින හුදකලාවක් නෙමෙයි, නොවිඳින හුදකලාවක් තියෙන්නේ. ඒ නිසා බලන්න ඔය හුදකලාවෙන් මොකද්ද මගේ හුදකලාව. හැම වෙලාවෙම මේක අත්දකින්න අවශ්‍ය නැහැ. හුස්ම ගන්න හැම වෙලාවෙම මේක අත්දකින්න ඕන. හුස්ම ගන්න නැති වෙලාවල් වලට මේක අත්දකින්න නැතුව හිටියට කමක් නැහැ. එයාට වටින දෙයක් හම්බුණොත් ඒ වටින දෙයට එයා ගොඩක් ආදරය කරනවා. ඒ ලස්සන ගෑල්ලමෙක් හම්බුනාම කොල්ලෙකුට, ඒ කොල්ල කොන්නතරම් පස්සෙන් යනවද අප්පා, ඒක අල්ලගඩ රැස්ස ගන්න තමන්ට හිත ගියපු තමන්ද හිතර හිතන දේනේ. ඔය ලස්සනයි ඔය ලස්සනයි ඔක්කොම තියෙන්නේ ගියපු යා. ඒක මොන තරම් ආරක්ෂා කරන්න, ඒ කියන්නේ හිත හිතා ඉන්නවද. පස්සේ ගෑල්ලමෙකුටත් ලස්සන කොල්ලෙක් හම්බුනොත් එන්නේ, ඒ කියන්නේ කොච්චර හිත හිතා පරිසම් කරනවද. මේ අනිත් ගෑල්ලමෙන්ගේ පරිසම් කර ගන්නවා, මොන ට්‍රයි එකක් දෙනවද. ඉතින් මං හිතන්නේ ධර්මයත් එහෙම තමයි. ඈ Tamanta හොඳට ෆ්‍රෙන්ඩ්ලි වුණොත් එහෙම මෙයා දවසට කීප වතාවක් කෝල් කරනවා, මැසේජ් කරනවා, කෑව දහනවා, බිව්ව දහනවා, කසාද බඳින ගන්නේ. දැන්දර පස්සේ ඇයි කෑව දෙනවද කියලාවත් දාන්නේ. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ රෙජිස්ටර් එක කියලා එයා ගඩක් ගන්න නැතුව හිටා. ඊට පස්සේ කසාද රෙජිස්ටර් එක කියන්නේ. ඒ නිසා මේ ධර්මයේ කියන එකට යාට යංගිසි ලෙන්ගතුකමක් ආදරයක් හට ගන්නවා නම් එයා ඉතින්ද නිරතුරු මාසයි. දැන් එයා ලස්සන ගයක් හදන් තියනවා නම්, ගෙදර සුන්දර නම් පැවැත්ම, එයා වැඩිම මාස ගෙදර ඉන්නේ. වැඩ ඇරිච්ච ගමන් ටක් ගාලා එන්නේ ගෙදරට දුවගෙන. මොකද ගෙදර තමයි එයාගේ සුන්දරම තැන. ඒ වගේ ධර්මයේ කියන්නේ හරියට තේරුම් ගත්තොත්, හොඳට පැහැදිලි කරගත්තොත් තාම සුන්දර තැන. සමහර අය කියන්නේ මට ලැබෙන විවේක හැම මොහොතකම මේ පන්සලට යනවා, එහෙම නැත්නම් මේ 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 පරිසරේ නරඹන්න යනවා කියලා එයා කියනවා. මම මේ පොත කියවනවා කියලා. ඒක මොකද එයාට ඒක සුන්දරයි. ඒ වගේ ධර්මයේ හරියට සුන්දර බව තේරුනහම එයා ධර්මයට දවසට ලැබෙන හැම මොහොතකම එයා ධර්මයේ තුල ඉන්න කැමති වෙනවා. ඉතින් ඒක කොච්චර තව සුන්දරත්වයේ වැඩි වුණාම යා සම්පූර්ණ ධර්මයේ තුල වාසය කිරීමට පවා කැමැති වෙනවා. සුඛා සද්ධම්ම සවන, සුඛා සද්ධම්ම සාකච්ඡා, සුඛා සද්ධම්ම දේශනාව. ඒ වාසිය මේ ඔක්කොම සුඛ වෙනවා. මට බන කියන්න ලැබුණාම ඒක හරියට නිකන් රස කැවිල්ලක් කනවා වගේ හරි රසවත් දෙයක්. මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනාට ධර්මයේ ලැබෙනකොට රස කැවිල්ලක් කනවා වගේ රසවත් දෙයක්. හැබැයි ධර්මයේ ප්‍රිය නැති කෙනෙකුට නම් මේක රස කැවිල්ලක් වෙන්නේ නැහැ. මේක නිකන් කරවිල ජූස් එකක් වෙනවා. තිත්ත වෙනවා. එයා ඒක ගුණේ දැනගත්තාම හරි ආගේ රසයේ ඒ ගුණයට එයා කැමති. අනිත් ඔක්කොටම වඩා එතෙන්ට ගියාම සැප තියෙනවා. හැම දෙයකම තියෙන සැපනේ. මෙනෙහි කරන දේවල් වල තියෙන සැප තියෙන්නේ. ඉතින් මේ ධර්මයට ආවහම මේකෙන් ලොකු සැපයක් එයාට දැනෙනවා දැනෙනවා කියලා ඉවිසෙනකොට එයා හිතෙනවා ධර්මයේ සමග වාසය කිරීම සැපයි. ධම්මං විනා නත්ති සුඛානත්ත ධර්මයේ ඇරෙන සුඛයක් වෙන දෙයක් නැහැ කියලා දෙනවා. මට නම් මේ ලෝකේ කවුරු ගැන මෙනෙහි කරත් ධර්මයේ මෙනෙහි කරන තරම් සතුටක් දැනෙන්නේ නැහැ. කවුරු මෙනෙහි කරත් විචිකිච්ඡා, සැකය, කුතුහලය, තරහ, වෛරය නොයෙකුත් දේවල් ඉන්නේ. මේ ධර්මයේ ගැන මෙනෙහි කරා වැඩි. අනිත් අය ගැන සැක කර කර හිටියයි කියලා වැඩකුත් නැහැ. වෛර කර කර හිටියා කියලා වැඩකුත් නැහැ. තරහ ඊර්ෂ්‍යා කර කර හිටියා කියලා වැඩකුත් නැහැ. නිකන් අපේ මනස දූෂ්‍ය වෙන එක නෙවෙන්නේ. ධර්මයේ කෙරෙහි මෙනෙහි කර.
ස්වාමීන් වහන්සේ මම යමක් එකතු කරාට කමක් නැද්ද නැහැ. කාට හරි එහෙම හිතෙනවා නම් මගේ අත්දැකීමක් එක්කලා. දැන් මම ඔය ඇලීම සහ ගැටීම පුරුදු කියන්නේ ඒව මගේ තියනවාද කියලා බලනකොට කාලෙත් එක්කලා නිකන් નિરાයාසයෙන්ම වගේ මට පෙන්වන්නට ගත්ත මගේ බලපෑමක් නැතුව නිකන් මනස හරියට ක්‍රමයෙන් නිකන් මට හරි මිතුරු වෙන්න ගත්තා. ඒ මිතුරු වීමත් එක්කලා මේ පුංචි දේවල් වලත් මගේ තියෙන කෙලෙස් මට පෙන්නවා. ඉතින් ඒක මේ ඒක මම බලෙන් හෙව්වේ නැහැ. හැබැයි අර මට දැනුණා නිකන් හරි මිතුරුකමකින් මට උදව් කරනවායි කියලා මේ මම හිතපු නැති ඇතුලේ මොනවා හරි තිබුණත් සුද්ධ කරගන්න වගේ කියලා. දැන් පුංචිම එකක් කියනවා නම් ওই අවසාන කාලය තුල නිකන් දැන් මම තේ එකක් හදනකොට උදේට එහෙම මම දන්නේ නැතුව දැන් ඒ කියන්නේ මනස රළු නිසා දැනෙන්නේ නැතුව ඇතිනේ මම මගේ තේ එක හදලා තමයි නන්දනගේ තේ එක හදන්නේ. නමුත් මට එතෙන්දිත් පෙන්නුව ඒක එහෙම වෙන්න නෙමෙයි අර තේ එකත් හදන්න පුළුවන් කලින් කියලා වගේ. ඉතින් අර ඒවත් මේ මට නිකන් ගොඩක් උදව් වුණා ස්වාමීන් වහන්සේ අර මම මට දුන්න වටිනාකම අඩු කරගන්න. ඒවා નિરાයාසයෙන්ම ආව නිකන් මම සෙව්වේ නෑ.
මම නම් සාමාන්‍යයෙන් තේ හදනකොට මගේ තේ එක නෙමෙයි මං ඉස්සෙල්ලා හදාගන්නේ. අනිත් අයගේ තේ නෙමෙයි ඉස්සෙල්ලා හදාගන්නේ. මං තේ බොන්නේ. වාසිය ගන්න තේ ඕන. තේ බොන්නේ කවුරු හරි ගෙනල්ල එකක් වොන පිළිගන්නොත් තේ බොනවා. නැත්තම් ප්‍රියතම බීම ඇල්ලතුර. සමහර තැන්වලදී ඔව් මේ දේවල් වල ක්‍රියාවන් වල ඉතින් Tamanta අනුන්ට තේ එක හදලා ඊට පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් ඒකෙන් තුලින් මට මමත් වේ තියෙන මගේ තේ එක හදලා හිතන්න පුළුවන් ඒක තුල මමත් වේ තියෙන කියලා නෑ. මේ මෙතන එහෙම එකක් නෑ. මෙතන ඉස්සල්ලා තේ එක හදන්න උමනා වෙච්ච දවසට මහත්යට ඉස්සල්ලා හදලා යadenoy අවදිලා ඉන්න නිසා එයා අවදිලා නැත්නම් එයාට පස්සේ හදන්න ඕන දවසට පස්සේ හදලා දෙනවා නේද? එතකොට ඒක ඉස්සරහා පස්සක් මොකක්වත්ම නෑ. ඒක ඉස්සරහා ඇදුවත් ඕකේ පස්සේ ඇදුවත් ඕකේ ඒක යාට අවශ්‍ය වෙලාවට තේර ට්‍රාන්ස් වෙනවා නම් මේ ලැබෙනවා නම් එච්චරයි.
දෙකටම සමාන හිතකින්.
සාමාන්‍යයෙන් මොකක් හරි හිතන්නේ නැතුව හදන්නේ. බැලන්ස් කරන්න එපා තරහදී නැතුව තරහදී විසි කරලා හද.
මේ තරහ කියනවා නිකන්. එතන
එහෙමද කියලා වගේ. දැන් එහෙම එකක් වෙන්නේ නැහැ මොකක් කරත්. ඔව් මම හිතාගෙන ඉන්නේ තේම ලැබීම නොලැබීම පිළිබඳව ගොඩාක් අයට ප්‍රශ්න තියෙනවා. ලැබෙන දේවල් ඕන තරම් ලැබේවා. මට ඕස්ට්‍රේලියාව ලැබුණත් කමන්නේ. මුළු ඕස්ට්‍රේලියාවම හම්බුණා. කවන්න අගමැතිකම හරි. හම්බුණා නම් කමන්නේ. නොලැබෙනවා නම් පිදුරු ගහක්වත් නොලැබුණත් කමක් නැහැ. මම රේනක ඒ නිසා ලැබීමටත් ඕන තරම් ඉඩ දෙන්න, නොලැබීමටත් ඕන තරම් ඉඩ දෙන්න. ලැබීම බාර ගන්නත් එපා, නොලැබීම බාර ගන්නත් එපා. ඉඩ දෙන්න එච්චරයි. ලැබීම් බාර ගන්නෙත් නෑ, නොලැබීම් බාර ගන්නෙත් නෑ. ලැබුණත් මට නොවේ, නොලැබුණත් මට නොවේ. මක් නිසාද? මෙතන අර සේප්පුව නෑනේ, තැම්පත් කරගන්න සේප්පුව නෑ. මෙතන ලෝකේ තියෙන ඒවා ගොඩ ගහන්න මේසයක් නෑ. කටේ එන සමහරලාට අර හාමුදුරු හාමුදුරුවන්ට මෙහෙම කිව්වා, අර අතන මෙහෙම කිව්වා කියලා. මං කියන්නේ මට අනේ ඕවා තියන්න මගේ ළඟ කබඩ හදලා මේ සාදලා නැහැ, ඕවා ඒගොල්ලන්ට මිලින් දෙන්නා කියලා. අර ගොල්ලන් දෙන එක එක ඩිසයින් එකේ හදලා දෙන ඒවා අපි කබඩ එකේ දාගෙන විඳවන්න ඕන. මං කබඩ එක විසි කරලා කඩලා විනාශ කරලා දාලා තියෙනවා, ඕවා තියාගන්න මට නැහැ, ඕවා ඒගොල්ලන්ට මිලින් දෙන්න. බුදුහාමුදුරු මතක් කරා ඒ ආදර්ශය තමයි අපි ගන්න. ඔබ ඥාති පිරිසකට හැදුවා රස කැවිලි, ඒගොල්ලෝ ආවේ නැති වුණොත් ආ මොකද කරන්නේ? මමයි අඹුවයි කනවා කිව්වා. එහෙනම් ඔයා මෙච්චර එලාම මට කියපු දේවල් ටික ඔයා අඹුවයි ගිහිල්ලාම කන්න, මං ඕක පිළිගන්නේ නැහැ කිව්වා. එච්චර මොනතරම් ලස්සන තැනකින්, නිරෝධ තැනකින්, සම්‍යක් තැනකින් අපේ මේ නිව් අයි එක ඇහැ නේද පුබුදිනවද? අන්න එතනින් බලනකොට තමයි මේකේ ලස්සන ලස්සන එන්නේ. සම්මා දිට්ඨි කියන්නේ ඒකට. ඒක හරි ක්ලියර් දකිනවා.
මෙතන යථාභූත ස්වභාවය දකිනවා කියන එක අපිට කියන්නේ මේ මොහොතේ වෙන දෙයක් විතරයි තියෙන්නේ. ඒක එතනින් එහාට ගෙනියන්නත් එහෙම
එක්කත් යථාභූත ස්වභාවය දකිනවා කියලා කියන්නේ එතන එක භූතයක්වත් නැහැ. අපේ අය යථාභූත ස්වභාවය දකින්නවා කියලා තව භූතයක් හදා ගන්නවා. යථාභූත ස්වභාවය දකින්නවා කියලා කියන්නේ එතන එක භූතයක්වත් නැහැ. දැන් භූතේ අඩු වෙලා නේද තියෙන්නේ? හා දැන් බණහන් එනකොට දැන් හෙටත් ආයි භූතයෝ ටිකක් දාගෙන ඉන්න ගිහිල්ලා. දැන් දවසින් දවසේ දවසින් දවසේ හරියටම පවත්වාගෙන අන්තිමේ ඔයක කරගෙන ගියා නම් අය භූතියෝ ටික සම්පූර්ණයෙන් එලවලා දාන්න පුළුවන්. බණ අහලා ආයෙ එළියට ගියාම තව භූතියෝ හතර පහ දෙනෙක් දාගෙන ඉන්නේ. ඉතින් ඒ භූතය එලවන්න තව වෙලාවක් යනවා මට. දැන් මේ එළවපු භූතියෝ ආයෙ එක එක්කවත් ගන්න නැතුව ඉන්න භූතියෝ දෙන්න තුන් දෙනාත් එලවන්න ලෑස්තිලා ඊළඟට ලෑස්ති වෙනවා දේශනාවට. ඒක තමයි.
වන්දේ දාති වන්දේ එකදසක් අඳුරයි ආලෝකයේ දෙකම නැති තැනකට යන්න කියන එක. එතන පොඩ්ඩක් තමයි.
පැහැදිලි කරන්න පුළුවන් ටික ඒකේ පැහැදිලි කරලා තියෙන්නේ. අයිට් එක තමයි තේරුම් ගන්න ඕන ටික තියෙන්නේ. තේරුම් ගන්න ඕන ටික අපිට පැහැදිලි කරන්න බෑ. එන අපි තියෙනවා අර සීතල ගානට තියෙනවා මේ රස්නේ කාමර හදලා තියෙනවා. කෙනෙක් කවුරු හරි කියනවා ඇතුලේ හොට් එක තියෙන හොට් රූම් එකක් තියෙන එකට ගියාමර තැන්ටන් වල තියෙනවා රස්නේ කරගන්න එක උන තියෙනවා මේ මොකද ඒකට කියන්නේ
සෝනා
ස්පා එකක් හොට් ස්පා කියලා. එතකොට කියනවා ඇතුළේ තියෙන රස්නේ කියලා. එතකොට එළියේ ඉන්න එතන පාලකයට කියනවා ඇතුළේ තියෙන රස්නේද මට ටිකක් පැහැදිලි කරන්න බැරිද රස්නේ? එහෙම අපි අහන්නේ නැති ඉන්නවද? ඇහුවොත් එහෙම කියා පොඩ්ඩක් අස්නේ ගන්න කලින් ඔය පොඩ්ඩක් ડોක්ටර් කෙනෙක් කියලා අපේ තාන්නේ ඒ වගේ සාහර දේවල් තියෙන අර ඒ කොටතේම කිව්වා එතනින් එහාට ඒක කියලා දෙන්න බෑ. යාට දෙන්නේ ඒකට ගිහිලා අත්දැකීම ලබන්න. මදේම මේ ඔළුවටයි වචන වලටයි මේක කියන්න බෑ. මට නිවන ඔප්පු කරලා පෙන්නන්න කිව්වොත්, නිවන තහවුරු කරලා පෙන්නන්න කිව්වොත් බෑ. හරි අසරණයි. මේක ඔප්පු කරන්න බෑ, තාවුරු කරන්න බෑ. කිව්වොත් ඇල්ල දුවන්න තමයි වෙන්නේ. තාවුරු කරා. තර්කයට ගැලපෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝති. ඒ ප්‍රත්‍යක්ෂ කිරීම තව කෙනෙක් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් අඳුන ගන්නවා මිස ඒ එයා ඒ ප්‍රත්‍යක්ෂතාවයට නොවන තාක්කල් එන්න බෑ. දැන් ওই පෙන්ගුවින්ලගේ කතාව මතක් වුණා. චූටි පෙන්ගුවින්ල බලන්න ගියානේ අපි. චූටි පෙන්ගුවින්ල හරි වාසනාවන්තයි. මූදේ ගිහිල්ලා සංචාරයක් කළා එනවා. මූදේ හැටි දන්නව. ගොඩට ඇවිල්ලා සංචාරයක් කළා. ගොඩ හැටි දන්නව. ආ වෙනකොට හීතලට හීතල නිසා ගොඩට ඇවිල්ලා ඒගොල්ලෝ ඉඳලා ආයි කෑම හොයාගන්න යනවා. ඉතින් මේ ගොඩ ඉන්න ගිහ කට්ටිය ගිහිල්ලා මේ ගොඩ අත්දැකීම කියනවා ඇති. ඒ මිනිස්සු ටිකක් ඉන්නවා ලයිට් ගහගෙන අපිව බලනවා බැලිලා. මාර වැලියු එකක් තියෙන්නේ අපිට. කියන්නේ සිකියුරිටි එකක් දෙනවා, ෆොටෝ එකක් ගන්න දෙන්නේ කියලා බෙන්ගුවෙන්ලා ගිහිල්ලා මාළු ගියායි. මාළුන්ට කියනවා එන්න පුළුවන්. ඉතින් මාළුව කල්පනා කරනවා හරි හරි ඔක තා පොඩ්ඩක් පැහැදිලි කරනවා මට ඔප්පු කරන්න. ඔප්පු කරන්න නම් දෙන්න ඔය පොඩ්ඩක් ගොඩට ගිහින් බලන්න වෙන්නේ. ඉතින් එයා අහනවා ලයිට් මොන වගේද, මිනිස්සු මොන වගේද, කූඩු මොන වගේද කියලා අහනවා. මාළුව නිකන් පිස්සු වැටෙනවා. එකක්වත් මෙහෙ නෑ. මොකද සාපේක්ෂිතේව නෑනේ. තනකොළ මේ වගේ කියනවා, මිනිස්සු මේ වගේ කියනවා, ලයිට් ගහලා තියෙන මේ කියනවා, ඔක්කොම කියනවා. මේ මාළු නිකන් මේ ශාක්ලට එහෙම නේද උඩ පිස්සු හැදෙනවා මොකද මේ කියලා. මේක තේරෙන්නේ ආන්න මේ වගේ දෙයක්. මේ සැරේ අපේ මනසේ තෙන්ට සේන්දු කරලා බලනවා නිසා අපිට කියන්න බෑ. දරු සෙනෙහස උගන්වන්න පුළුවන්ද? දැන් මම දරු සෙනෙහස දන්නේ නැහැ. මොකද මට ළමයි නැහැ නේද තාම. ඉස්සරහට හම්බෙත් දන්නේ තාම නැහැ. තාම නැහැ. ඉතින් ඒ නිසා මම දන්නේ නැහැ. වුණොත් කවදාකරි දැනගන්න. ඒක දන්නවද? දර්ශනයද දන්නනේ. ආ රයිට්. වෙරි ගුඩ්. ඒක ආසනාවන්ත සම්පෝසයි. ඉතින් ඒ නිසා දර්ශනයද නැති අයට ඔක කියන්න බෑ. ඒක මට උගන්නන්න කවුරු උත්සාහ කළා මට මාත් පොඩ්ඩක් මට පැහැදිලි කරන්න දෙන්න අපිට. අවසානට කියන්න වෙන්නේ මොකද්ද? ඒ මට තේරෙන්නේ නැහැ නියම කිව්වද. ඒක නෑනේ. අවසානට කියන්න වෙන්නේ මොකද්ද? හාමුදුරුවෝ ආදලයි කෙනෙක් බලන්න කියලා කියන්නේ මේ වගේ තමයි. ඈ කරන බලන්න කියන්නේ මේකනේ කියන්නේ. ආදරේ කියන්නේ ඒ වගේ වගේම පියසේ නිහස මොකද්ද? මවසේ නිහස කියන්නේ මොකද්ද කියලා දරුවෝ හැටියට අපි දන්නවා. ඒ ඒ මවකට තියෙන ඒ ගුණේ ලෝකෙ කාටවත් දක්වන්න බෑනේ. පියාට තියෙන ඒ ආදරේ කාටවත් එක දක්වන්න බෑනේ. ඒක වෙනම මොදයක් හිටියා. ඉතින් අන්න ඒ වගේ දෙයක් පච්චත්තම් වේදිතාපෝ බොහොම හිමින් හිමින් මනස මේක ට්‍රේන් කරගෙන ගිහිල්ලා නැත්තම් චේන්ජ් කරගෙන ගිහිල්ලා හිමින් සැරේ තැන්වලට මනස සේන්දු කරලා ගන්න දෙයක් ඒක. හොඳම දේ තමයි දැන් අපිට පෙන්වන්න මෙහෙම අපි පෙන්කුන්සල් බාන්න යනවා කියලා කිව්වා. ඒක ලොකු කතන්දරයක් කිව්වේ නෑ. මොකද මම සද්දේම යන පාරක එක්කගෙන මචං. ගියා හැමදෙස්සෙම ප්‍රත්‍යක්ෂතාවයෙන් පේනකොට ලොකු වචන ඕනේ නෑ. එතකොට මේ ප්‍රත්‍යක්ෂතාවය ඔස්සේ කෙනෙක් යන්න කැමති වුණොත් මේ ධර්මය කියනවත් ධර්මය අවබෝධ කරගන්නවත් ලොකු වචන ඕනේ නෑ. ඒ නෝගිය පලාතක් ගැන මෙතන ඉඳගෙන මම කියවනවා කියවනවා කියවනවා. ගහේ කොළේ වැලේ වංගුවේ පාකින් එකේ ඉඳලා හැම එකම කියන්නේ. අවුරුදු කෝටි ගානකට කියලා ඉවර කරන්න බෑ. හරියට ඒතන ඉඳගෙන මේ චිත්‍රය අඳ ගන්න බලනවා. ආ පාකින් එක මේ වගේ රයිට් එක මෙහෙමයි මෙහෙමයි ෂොපින් සෙන්ටර් එක මෙහෙමයි. ඇවිදගෙන යන්න ඕනේ මෙහෙමයි දරලා තියෙන්නේ මෙහෙමයි. පෙන්ගුවින්ලා මොන හැඩේද? ඊට පස්සේ ඒකත් කිව්වහම ඌ මෙහෙමයි. ඒක ලොකු එකාද පොඩි එකාද ඌතද? ඒ නිසා මේ නිර්වාණ ධර්මයේ ලෞකික ලෝකයේ තුල අඳින්නේම සම්පූර්ණ අසාරකයි. කොච්චර හොඳට කිව්වත් හරියට චිත්‍රය අඳින්න බෑ. රටකට යන්නකෝ යම් කිසි චිත්‍රයක් ඇඳගෙන ඔළුවේ බැලලා බලන්න ඒ චිත්‍රයද තියෙන්නේ කියලා. ඔබ නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්න දවසට ඔබ ඇඳපු එක චිත්‍රයක්වත් නෙමෙයි ඒක තියෙන්නේ. ආයෙහයි මොන වගේ එකක්ද කියලා. මොකද ආයෙ චිත්‍රයක් ඇඳගන්න. ඒක අද්දකී යුතු ප්‍රත්‍යක්ෂ කර යුතු ධර්මයක් නිසා කවමදාකවත් අඳින්න බැරි චිත්‍රයක්.
වාසිවගේ හැම පොතකම ඒක හුස්ම ගන්නකොට වගේ ඒක අපි දැන් භාවනාවකදී අපේ ශුන්‍යතාවයක් වගේ නෙමෙයි කියන මහන්සිය. ඒතකොට ඒක හැම මොහොතකම දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට එහෙම يعني එහෙම වෙයි කොහෙද කියන්නේ. අපිට
මම මේ ධර්ම දේශනාව කරන්නේ ඔබට නොවේ. ඔබට නොපෙනෙන ඔබේ ආධ්‍යාත්මයට. නිවන දකින්න ඕන නම් දැකීමේ සීමාවෙන් එහාට ගිහිල්ලා දකින්න ඕන. නිවන ගැන හිතන්න ඕන නම් හිතීමේ සීමාවෙන් එහාට ගිහිල්ලා හිතන්න ඕන. නිවන විඳින්න ඕන නම් විඳීමේ සීමාවන් පරයා ගිහිල්ලා ඉක්මවා ගිහිල්ලා එතනින් එහාට ගිහිල්ලා නිවන විඳින්න ඕන. ජීවත් වෙන්න ඕන නම් ජීවිතය කියන සීමාවෙන් එහා ඉඳගෙන නිවන තුළ ජීවත් වෙන්න හරියට ඔබ චයින මාකට් ඔය හරි මේ කියලා තියෙන ඔය පොඩි පොඩි පරණ බඩුයි ටොයිස් බඩුයි මේවා තියෙන පළාත්තුට නිකන් පේමන්ට් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් අපි වැදගත් මිනිස්සු අපි පේමන්ට් වල බඩු ගන්නෑ. එහෙම ඉන්නවනේ කිරිස් ඉන්නවා. එතකොට එයා දැනගන්නවා මේ පේමන්ට් එකේ මොනව විකුණන්න තිබ්බත් ඒ තියෙන්නේ බාල ක්වලිටි එකේ බාණ්ඩ තියෙන්නේ කියලා. මේ වැදගත් බාණ්ඩ ගන්න මේ මිනිස්සේ පේමන්ට් බඩු ගන්න අය ඉන්නව වෙනව. වැදගත් ආයතනකින් බාණ්ඩ ගන්න පාන මිනිස්සේ මේ පේමන්ට් එක මැදින් යද්දී ආ කොහොමද යන විදිය මට ගියා. ඕනා අඩුයි අඩුවට තියෙනවා සාරි අඩුවට තියෙනවා ඩිස්කවුන්ට් දාලා දෙනවා එන්න සර් එන්න මිස් එන්න කියලා කතා කරනවා කෑ ගහනවා සිය ගණන් මොකද ඔබ
කරන්නේ
අවධානයක් නොදී ඔබේ ඉලක්කය කරා ඔබ ගමන් කරන ඔබට උමනා වෙලා තියෙන්නේ මෙතනින් එහා තියෙන දුම්රිය පොළට නැත්නම් ගුවන් තොටු පොළට ඔබට යන්න අවශ්‍ය වෙලා තියෙනවා ඔබ ඒ අරමුණ කරා ඔබ ගමන් කරනවා එකක්වත් මොකද එයා අවබෝධයෙන්ම දන්නවා මේ ක්වලිටි එකක් නැති බව. අන්න ඒ වගේ ඔබේ ආධ්‍යාත්මය තුළට ඔබ පිවිසුනහම මොලේ එකක් කියන කෑ ගන්නවා මේ මේ මේක ගන්නද මේක ගන්නද එයා දන්න ක්වලිටි මේ ගන්න මේ ශබ්දය එක මේ කියන අර අර පේමන්ට් එකේ මිනිස්සු කෑ ගහනවා වගේ ඔබට දැනුනහම මොකද කරන්නේ? ඔබේ කමැදින් ධර්මයේ ශාන්තිය පතුරවාගෙන ඒ කරා ගමන් කරන නිසා අර පේමන්ට් කාර්යයන්ගේ කෑ ගැහිලි වලට යන්නේ. ඒව නිකන් සාරි පොඩ්ඩක් බලලා යන්න මිස් බලලා යන්න මිස් කියලා. නෑ බලලා යන්න දෙයක්වත් නෑ. මොකද මම පිරිමි ඉන්න සාරි යන්නේ නෑ. ඒ විදිය යන්න බලලා යන්නවත් යන්නේ නෑ. මොකද එකක් බාල බඩු ගන්නවා. අන්න මේ වගේ. මේ වගේ මේ මොලේ එක එක දක්වන දේවල් පේමන්ට් කාර්යෝ කෑ ගන්නවා වගේ ඔබට තේරේ. ඒක නගරයක් උපමා කරලා බුදුහාමුදුරු දේශනා කළා. මේ උදාහරණය ගෙනාවම පින්නතුන්ට ලේසි මේක තේරුම් ගන්න. ඒකයි මම ගෙන ආවේ. ඉතින් ඔබට මේ ඇත්තට තේරෙන්නේ නැද්ද පේමන්ට් එක මැදි යනවා වගේ කියලා? මාරලා තේරෙන්නේ. අන්න හරි පේමන්ට් කාර්යෝ ගෑ ගහනවා. කෑ ගැහුවට අපි අවබෝධයෙන් අත්හැරලා තියෙන්නේ. අවබෝධයෙන් අත්හැරලා තියෙනවා. අවබෝධයෙන් අත්හැරලා තියෙනවා. අවබෝධයෙන් අත්හැරලා තියෙනවා. ඒ නිසා අපිට ඒක බලන්න දෙයක් නෑ. අපි ධර්ම මාර්ගය යනවා. ඒක ලොකු ශක්තියක් වෙන එකක් නැද්ද ඉදිරියේදී භාවනාවට උගලට? ගොඩාක් ගොඩාක් ශක්තියක් වෙනවා. Thank you. Very good.
හරි.
ඒ වගේ ඔකට මොලේට සමහරලාට ඉතින් අර පරණ පුරුදු නිසා හරියට තෝරගන්න බැරුව ඇති මොකද්ද අපි ගන්න ඕන සංඥාව කියලා. මේක සංඥාව මුකුත්ම ගන්න ඕනේ නැහැ. හරි විවෘතව නිදහස්ව අවබෝධයෙන් යුක්තව සංසුන්ව එයා තමයි මේ මොහොතේ තමයි මේ ක්‍රියාවලිය ස්වභාවය දන්නේ තේරුම් ගන්න. එතන තියෙන ස්වභාවය අනුව තමයි ඩ්‍රයිවින් කරනවා කියලා හිතා ගන්න වාහනේ. එතකොට අපිට මේ ඈතින් ඉන්න කෙනෙකුට කියන්න බෑ ඔබේ මේ වර්තමාන ප්‍රිය පැදවීම මේක වෙන්න ඕන කියලා නේ. ඒක 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 සම්පූර්ණයෙන්ම ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒ මේ 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 මොහොතේ මේ මොහොතේ එහෙම. එයා තමයි යාග වාහනේ සුවපහසු ලෙස පදවන්න දන්නේ. ඔබේ මොලේ සුවපහසු ලෙස හෑන්ඩල් කරන්න දන්නේ සුවපහසු ලෙස ආහාරය ගන්න දන්නේ ඔබ. මේ ආහාරය ගැනීම හඳුනන්නේ මම මේ හොඳයිද කියලා මගෙන් අහුවොත්. ඉතින් මම අහන්නේ ඔබට කොහොමද රස දැනෙන්නේ? හොඳයිද? ඔව්. ප්‍රියයිද? ඔව්. මනාපයිද? ඔව්. අජීර්ණයක් නැද්ද? ගන්න. ඒ සමහරව අහන ගන්නද කියලා. ඉතින් අපි කියනවා ගන්න කියලා. එතකොට කියනවා අපිට ඇලර්ජි වෙනවා නිසා නේද? නේ බා. එන තේරෙනවන්නේ නේද? තක්ක තක්ක විචක්ඛන පියවරෙන් පියවර පියවරෙන් පියවර අලුත් වෙවි අලුත් වෙවි පියවර තබන්නාසේම අවදීන් අපේ මනස අපි හරි නෙවැරදි තත්ත්වයේ සම්මා දිට්ඨියට සම්මා සංකප්පයට සම්මා වාචාවට අපි ගන්නවා. අපි සෑම පියවරක්ම ඔය ඉතිවේ නැති වුණාට ලොකු කන්ට්‍රෝල් එකක් වෙලා අනුමෙතියක් වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඒකනේ අපි ඩිසන තැඟවලට වැටෙන තැඟවලට අඩිය තියන්නේ නැතුව ගමන් කරන්නේ. එන අපි සුවෙන් ඉන්න, සතුටෙන් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න, සහනයෙන් ඉන්න, නිරන්තරයෙන්ම දැවීම් වලින් වළකින්න, රිදුම් වලින් වළකින්න, දුක ලැබෙන දේවල් වලින් වළකින්න, සැනසීමේ මාවතේම, නිරෝධ මාවතේම ක්‍රියා කරන්න, හැමතිස්සෙම සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් ඉවත් වෙන්න, සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොරව වාසය කරන්න, රූප වේදනා සංඥා සංකාර විඥාන නිරෝධ කර ගන්න, කාලයෙන් ඉවත් වන්න, ධර්මයේ වාසය කරන්න. ඉතින් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.